You're with SBS Radio.
අපේ දැන් මේ සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ අපේ බෞද්ධාගමික ජනතාවට වඩාත් වැදගත් වෙන කාරණාවක්. විශේෂයෙන්ම බෞද්ධාගමික පසුබිමක් සහිත අපේ ජනතාව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කළත් ලංකාවේදී ඒ විහාරස්ථාන සමගින් පවත්වාගෙන ගිය ඒ අවියෝජනීය සම්බන්ධතාව මේ දේශයට ආවට පස්සෙත් ඒ ආකාරයෙන්ම බෞද්ධ විහාරස්ථාන සමගින් පවත්වාගෙන යන්නට බොහෝ උනන්දු වන පිරිසක්. ඉතින් මේ ජූලි මාසයට එදලා තිබුණු ඇසළ පුන් පොහෝ දිනයත් සමගම බෞද්ධාගමිකයන්ට ඒ වගේම අපේ මහා සංඝරත්නයට විශේෂිත කාල පරිච්ඡේදයක් එළඹුණා චාරිත්‍රානුකූලව. ඒ තමයි වස් කාලයේ ආරම්භය. වස් කාලයේ ආරම්භය ඇසළ පුන් පෝදා එළඹීමත් සමගම ආරම්භ වෙනවා. අපේ මහා සංඝරත්නය විහාරස්ථානවල වැඩවාසය කරමින් වස් විසීම ආරම්භ කරනවා. ඒ වගේම අපේ සදහවත් බෞද්ධ ජනතාව විහාරස්ථාන සමගින් සම්බන්ධ වෙලා මේ වස් පින්කම් සිදු කරනවා. ඒ වගේම කඨින පින්කම් සඳහා සූදානම් වෙන කාල සීමාවක්. ඉතින් ඒ නිසා මේ මට හිතුණා බුද්ධ කාලීන භාරතයේ සිට පවත්වගෙන එන මේ වස් විසීම කියන මේ බෞද්ධ චාරිත්‍රයේ මූලාරම්භය, එහි ඉතිහාසය, ඒ චාරිත්‍ර වාරිත්‍ර ඇතුළු එහි විකාශනය පිළිබඳවත්, ඒ වගේම මේ කාල සීමාවේදී ගිහි පැවිදි දෙපාර්ශ්වයටම සිදු කළ හැකි ඒ උතුම් කාර්යාවලිය පිළිබඳවත් යම් කිසිවූ කෙටි සාකච්ඡාවක් නියැලෙන්නට මගේ ආරාධනාව යොමුවන්නේ නෝර්දර්න් ටෙරිටරිහි ඩාවින් අගනගරයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ පූජ්‍ය උඩහේනේ සීලරතන ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්ස, ගෞරවපූර්වකව අපි ඔබ වහන්සේව පිළිගන්නවා අපේ SBS සිංහල සේවයට. මම ඔබ වහන්සේකින් මුලින්ම දැනගන්නට කැමති මේ බුද්ධ කාලීන භාරතයේ සිට පැවතගෙන එන මේ වස් විසීමේ චාරිත්‍රයේ සමාරම්භය පිළිබඳව කරුණු ටිකක් දැනගන්න, සහ එහි විකාශනය පිළිබඳව කරුණු ඔබ වහන්සේගෙන් මුලින්ම දැනගන්න.
හොඳමයි, සීල දෙනාටම තෙරුවන් සරණයි. මම පළමුවෙන්ම SBS සේවාවේ සිංහල ගුවන් විදුලි සේවාවට ස්තුතිවන්ත වෙනවා, ඔබට ස්තුතිවන්ත වෙනවා. වාර්ෂිකව සිදු කෙරෙන ඒ ඉතාම ශ්‍රේෂ්ඨ පින්කම, ඒ වස් කාල සීමාවේ කෙරෙන පින්කම් පිළිබඳව සාකච්ඡා කරන්නට අපිව සම්බන්ධ කරගෙන පිළිබඳව, ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උන්වහන්සේ කාල සීමාව තුළම ආරම්භ වුණ, උන්වහන්සේම අනුදැන වදාළ දෙයක් තමයි මේ වස් කාල සීමාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තියක් තමයි අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං කියලා උන්වහන්සේ දේශනා කළා. මේ මහණෙනි, වික්ෂුන් වහන්සේලා, විශේෂයෙන්ම උපසම්පදා වුණ වික්ෂුන් වහන්සේලා මේ වස් කාල සීමාව තුළ වස් වැසිය යුතුයි කියලා, ශික්ෂාපදයක් සමාදන් විය යුතුයි කියලා උන්වහන්සේ දේශනා කළා. ඉතින් ඉන්දියාවේ ක්‍රිස්තු පූර්ව 6 ශතවර්ෂයේ බුදුහාමුදුරුවෝ ඒ භාරතයේ බුද්ධ ප්‍රඥප්තියක් හැටියට මේ වස් කාලේ ආරම්භ වුණේ. ඒ වගේම එවකට හිටිය නිගණ්ඨනාථපුත්ත ජෛන මහාවීර ශාස්ත්‍රවරය ඇතුළු පිරිසද මේ වස් කාල සීමාව තුළ වස් වැසීමක් සිදු වුණා. මේ දෙක අතර වෙනසක් තියෙනවා. මොකද මුල්ම කාල සීමාව තුළ වස් වැසීම ආරම්භ කළේ නැහැ, ප්‍රථම සම්බෝධි සමයෙන් පස්සේ ආරම්භ වුණේ. නිගණ්ඨනාථපුත්ත ශාස්ත්‍රවරයාගෙන් සහ ශ්‍රාවක පිරිසගෙන් චෝදනාවක් ආවා, ශ්‍රමණ බවත් ගෞතමයන් අවිහිංසාවාදී වුණත් මේ වැස්ස කාලේ මේ ශ්‍රාවක පිරිසත් එක්ක 500,000 ආදී පිරිස ඇවිදිනකොට වැස්ස දවස්වලට පොළොවෙන් මතුවෙන රතිඳු ගොව්වෝ කියන ඒ මෙරුවාගේ සත්තු පෑගිල මැරෙනවා, ඒ වගේම පැලෑටියේ දළු දාගෙන ඉන්නකොට ඒවා පෑගිල මැරෙනවා, ඒ අය ඒ වැසි කාලෙවත් එකතැනක ඉන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි බුදුහාමුදුරුව ඒකත් හේතුපාදක කරගෙන බුදුහාමුදුරුව ප්‍රඥප්තියක් වශයෙන් අනුදැන බදාලේ වස් කාල සීමාව තුළ එක තැනක වස්වසල ඉන්නට කියලා, ඒ තුන් මාසය තුළ. ඒ විදිහට තමයි බුද්ධ කාලයේ මේ වස්වසීම ආරම්භ වුණේ.
හොඳයි ස්වාමින් වහන්සේ, දැන් ඊළඟ කාරණාව තමයි දැන් ඉන්දියාවේ භාරතයේ ඒ කාල වකවානුවේදී මේ වර්ෂා කාලය ජූලි මාසයෙන් පස්සේ ආරම්භ වන්නේ. ඒ මෝසම් ඒ වර්ෂා කාලය දැන් ඒ ආශ්‍රිත කලාපීය රටවල් වලට පොදු කාල සීමාවක්. ඉතින් මේ වස් විසීම ආරම්භ කරනවා ඒ කාල සීමාව තුළදී දැන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, එතකොට අවට රටවල්, ඒ ආසියාතික දකුණු ආසියාතික කලාපීය රටවල්. නමුත් මේ දැන් අපි බෞද්ධාගමිකයන් විදිහට මේ වගේ රටවල් වලට සංක්‍රමණය වුණාට පස්සෙත් විවිධ විහාරස්ථාන, බෞද්ධ විහාරස්ථානවලදී අපේ ස්වාමින් වහන්සේලා මේ වස් විසීම ආරම්භ කරනවා. නමුත් එවැනි කාලගුණයක් මේ වගේ රටවල් වල නැහැ. දැන් ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි, කැනඩාව, ඉංගලන්තය, මේ වගේ තවත් යුරෝපීය රටවල් වල මේ වගේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා මේ වස් කාලය මේ විදිහටම චාරිත්‍රානුකූලව ආරම්භ කිරීම සිදු කරනවා. වර්ෂා කාලයක් නොවුනත් මේ ජීවත් වන දේශයේ අනුව ආදිකාලීන බුද්ධ භාරතයෙන් පැවතින මේ චාරිත්‍රය කොයිතරම් දුරට ගැලපෙනවද විවිධ දේශ අනුව සලකා බලද්දී?
ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක් ඇත්තෙම. මොකද බුදුහාමුදුරුවෝ වැඩ හිටිය ඉන්දියාවේ පාලි භාෂාවත් එක්ක තමයි බුදුදහම පැමිණියේ. පාලි භාෂාවෙන් තමයි බුදුදහම ලියවුනේ, බුදුහාමුදුරුවෝ විවහාර කළේ. ඉතින් ඒකේ තියෙනවා ඍතු තුනකට බෙදලා හේමන්ත, ගිම්හාන, වස්සාන කියලා. එතකොට අවුරුද්දේ මාස 12 හේමන්ත කාලයට මාස 4යි, ගිම්හාන කාලයට මාස 4යි, වස්සාන කාලයට මාස 4යි. ඒ වස්සාන කාලේ ආරම්භ වුනේ ඇසළ පොහොයෙන්. ඇසළ පොහොයෙන් තමයි බුදුහාමුදුරුවෝ ඉස්සරෝම ප්‍රථම ධර්ම දේශනා පවත්වේ. පස්සග මහණුන් හමු වුනේ, සම්බුද්ධ ශාසනය ආරම්භ වුනේ. ඉතින් ඒ ඇසළ පොහොයෙන් තමයි වස්සසීමත් ආරම්භ වුනේ. ඒ ජූලි මාසේ ඒ ඇසළ පුරපසළොස්වක පොහොය දවස, ඊට පසුදා අවපෑලවිය දවසේ තමයි වස් සමාදන් වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඉන්දියාව, ලංකාව ළඟ ළඟ රටවල නිසා දේශගුණයේ කාලගුණයේ විදිහට බලපෑත්තුන අනිකුත් රටවලට කාලගුණික තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ දේශගුණික තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඍතු විපර්යාසය අනුව භාරතයේ එහෙම වුණත් අනිත් රටවල එසේ නොවුනත් මේක සම්ප්‍රදායික චාරිත්‍ර ධර්මයක් විදිහට තමයි පවත්වාගෙන එන්නේ. ඉන්දියාවේ පැවතුනේ වැස්ස කාලය නිසාමයි වස් කාලය කියලා හැඳින්වුවේ. ඒ කාලෙට තමයි හුඟක් වැස්ස වැහැල ගංගා පිටුළු උතුරල ගිහිල්ලා වෙනසක් ඇති වෙන්නේ. නමුත් වෙන රටවල වැස්ස කාලය කියලා වෙන් කරන්න ගියොත් ඒක රටින් රටට වෙනස් වුණොත් එහෙම බොහෝම අවහිරතාවලට පත් වෙනවා. ඒ රටවලදිත් අපේ සිංහල මාස ක්‍රමයට දුරුතු මාසින් පටන් ගත්තාම මේ ජූලි මාසේ ඇසළ මාසේ හැටියට අපි සිංහල ක්‍රම පිළිගන්නවා. ඒ ඇසළ පෝයෙන් පස්සේ චාරිත්‍රානුකූල ඒ සම්ප්‍රදාය දිගටම කොයි රටේ හිටියත් ඒ භික්ෂුන් වහන්සේලා වස්සසීම සිදු කරනවා.
හොඳමයි, අපි දැන් මේ සාකච්ඡා කරමින් සිටින්නේ මේ ඇසළ පුන් පෝදා සමගින් බෞද්ධාගමිකයන්ට එළඹුණු විශේෂිත කාල සීමාව පිළිබඳව, වස්සාන කාල සීමාව පිළිබඳව, වස් විසීම පිළිබඳව. දැන් සීලරතන ස්වාමින් වහන්සේ, දැන් ඔබ වහන්සේට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. දැන් මේ වස් කාල සීමාවේදී අපේ බෞද්ධාගමිකයන්, අපේ දායක පිරිස් විහාරස්ථානය සමග සම්බන්ධ වෙලා විවිධ ආකාරයේ මේ වස්පින් කම්මාලා වල යෙදෙනවා, වස්පින්කම් සංවිධානය කරනවා. දැන් මේ අයගේ වගකීම වෙන්නට ඕනේ මොකක්ද මේ වස් කාල සීමාවේදී මේ වස්පින්කම් එක්ක විහාරස්ථානයේ තුල සිදුවන මේ ක්‍රියාදාමය පිළිබඳව සලකා බලද්දී?
ඔව්, ඉතාමත්ම හොඳයි එහෙම අහන එක. මේ වස් කාලයේ ඇසළ පොහොයෙන් පටන් ගත්තාම ඒ මාස තුනක් ගත වෙනතුරු වස් තුන් මාසෙ පැවැත්වෙනවා. ඒ මාස තුනෙන් පස්සේ ඒ වස්සාන ඍතුවේ ඉතිරි මාසයේ තමයි කඨින චීවර මාසය හැටියට හඳුන්වන්නේ. වස්තුන් මාසය තුල අපි වස්වැසීම විහාරස්ථානයේ වස්වාසය කරන භික්ෂුන් වහන්සේලාගේ යුතුකම, උන්වහන්සේලාගේ මාතෘකාව. කඨින චීවර පූජෝත්සවයේ කඨින පින්කම සිදු කිරීම කියන එක දායක පක්ෂයේ මාතෘකාව. මොකද වස්වාසය කළ අවසානයේදී දායකත්ව තමයි ඒ කාර්යභාරය ඉටු කරන්නේ. අවුරුද්දේ මාස 12න් ඉතිරි මාස 8ට වඩා මේ මාස 4 බොහෝම පින් කරගන්න, කුසල් කරගන්න පුළුවන්, කරන පින්කම් කුසල් වඩාත්ම වැඩි ආනිසංස ලැබෙන මාස 4ක් බව නම් අපි විශේෂයෙන් සලකන්න ඕන. ඉතින් වස්වාසය කරන්ට ආරාධනා කරනවා විහාරස්ථානයේ වැඩ ඉන්න ඒ භික්ෂුන් වහන්සේලාට. උපසම්පදා සාමණේර කවුරු හාමුදුරුවොත් වස්වසන්න පුළුවන්. නමුත් අර කඨින චීවර පුණ්‍යෝත්සවයක් පැවැත්විය හැක්කේ උපසම්පදා හාමුදුර නමක්ම පෙරවස් පවාරණය කිරීමෙන්, වස් ආරක්ෂා කිරීමෙන් පමණයි. ඉතින් මේ වස් කාලය ආරම්භ වුණාම ඒක ඇත්තෙම බුදුහාමුදුරුව බලාපොරොත්තු වුණේ වැස්ස කාලයේ භික්ෂුන් වහන්සේලා එක තැනක වාසය කිරීම ප්‍රධාන තේමාව කරගෙන එක තැනක කියන්නේ හැමදාම එක තැන ඉන්නවා කියනව නෙමෙයි, අවශ්‍යතාව සඳහා පිටට වඩින්න පුළුවන් දින 6ක් පිට ඉඳලා 7 වෙනි අරුණ නැගෙනකොට තමයි වස්සසූතනට හාමුදුරු වඩින්න ඕන. ඉතින් අර ඒ කාල සීමාව තුළ භික්ෂුන් වහන්සේලාත් අර්ථයෙන් ධර්මයෙන් ගිහි ජනතාවට දායක පක්ෂයට වැඩියෙන්ම සේවාවක් කරන කාලය. ගිහි ජනතාවත් දායක පින්තුම් වැඩියෙන්ම පින්කම් කුසල් කරගන්න කාල සීමාව මේ. ඉතින් ඒ නිසා මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි වෙනදත් ගිහින් සිල් ගන්නවානේ, වෙනදත් අපි බණ අහනවා, වෙනදත් බෝධි පූජා පින්කම් කරනවා. එහෙනම් මේ කාලේ ඒ කාලේ වෙනස නැහැ. මේ කාලේ ඒ කාලේ වෙනසක් තියෙනවා විශේෂයෙන්ම. මේක වස් කාලේ ආරම්භයේ ඉඳලා ඒ කඨින චීවර පූජෝත්සවය පැවැත්වෙන දිනේ දක්වාම ඒක හරියට චෛත්‍යයක් බිම හාරලා අඩිතාලෙ ඉඳන් පටන්ගෙන බැඳගෙන ඉහළටම ගිහින් අවසානයේ කොතපලන් දන්නා වගේ කියලා හැමදාම අපි අහලා තියෙනවානේ. කඨින චීවරයක් පූජා කිරීම පුණ්‍යෝත්සවේ කොතපලන් දීම තමයි ප්‍රබලම දේ, විශේෂිතම දේ. ඉතින් ඒකට හොඟක් වැඩ කරන්න තියෙනවා චෛත්‍ය මුල ඉඳලා අග දක්වාම කොතපලන් දන්න ඉස්සරින්. ඒ වගේ තමයි මේ වස් කාල සීමාවෙත් හොඟක් වැඩ කරන්න තියෙනවා දායක පක්ෂේ ආරාධනා කළ පින්වතුන්ට. ඉතින් මේ කාල සීමාව තුළ ඇත්තෙන්ම භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාත්මික ඒ ගුණධර්ම සහ ධර්මාබෝධය වැඩි කරගන්න කටයුතු කරන හොඳම කාලයක්. ඒ කුසලයට තමනුත් සම්බන්ධ වෙලා තමන්ගේ වටිනා කාලය ශ්‍රමය ධනෙ වැය කරලා අනිත් සියලු දෙනා සම්බන්ධ කරන කරගන්න විශේෂිත වූ පින්කමක් කුසල කර්මයක් නිසා තමයි මේ වස් කාලේ මේ තරම්ම වටින්නේ.
දැන් එතකොට සීලරතන හාමුදුරනේ, දැන් අපි දන්නවා මේ වස් කාලය මේ කඨින පින්කමත් සමගින්ම නිමාවට පත්වීමේ කාර්යාවලියේදී යම්කිසි විශේෂිත පිරිසක් විහාරස්ථානය සමග සම්බන්ධ වෙලා ඒ වර්ෂයට අනුකූලව මේ කඨින පින්කමේ දායකත්වය ලබා ගන්නවා. ඉතින් ඒ පිරිස් පන්සලත් එක්ක බොහෝම කිට්ටුවෙන් ඇසුරු කරමින් ඒ පන්සලේ අඩුපාඩුකම් හොයා බලන කාල සීමාවක් තමයි මේ වස් කාලය. ඊට අමතරව දැන් අනිකුත් දායක පිරිස්වලට අපේ බෞද්ධ ජනතාවට ඒ විහාරස්ථානත් එක්ක සම්බන්ධ වෙලා මේ වස් කාල සීමාවේදී කරන්නට පුළුවන් පින්කම් මොනවාද?
ඔව් හොඳමයි. මේ වස් කාල සීමාව ඇත්ත වශයෙන්ම කුඩා අයටත් වැඩිහිටි අයටත් හැම දිනාටම බොහෝම ප්‍රයෝජන ගන්න පුළුවන් හොඳම කාල සීමාවක්. ඉතින් පුංචි ළමයින් වෙනුවෙන් සීල භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡා, භාවනා වැඩමුළු, ඒ අයගේ ගුණධර්ම දියුණු කරන්න පුළුවන් වැඩපිළිවෙළවල් ඒ විහාරස්ථානයේ හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරලා යොදා ගන්න පුළුවන්. වැඩිහිටි අය මේ වස් කාල සීමාව තුළ විශේෂිත පින්කම් වශයෙන් සීල භාවනා වැඩසටහනුත් පැවැත්වෙනවා. ඊට අමතරව ධර්ම දේශනා පැවැත්වෙනවා, ධර්ම සාකච්ඡා පැවැත්වෙනවා, බෝධි පූජා වෙනද පැවැත්වෙන දේම තමයි. නමුත් ඒ අතරතුරේ අටවිසි බුද්ධ පූජා, තිසත්ත ඥාන පූජා වෙන්න පුළුවන්, අසුමහා ශ්‍රාවක පූජා වෙන්න පුළුවන්, සූවිසු ගුණ පූජා වෙන්න පුළුවන්. මේ විදිහට ධර්මයෙන් වැඩිහරියක් තමන්ගේ ජීවිතයට විශේෂ වූ වස් කාලේ ධර්ම දේශනා කියලා තමයි මේවා අපි විශේෂයෙන් පවත්වන්නේ. ඒ වගේ වැඩිහරියක් ආධ්‍යාත්මික දියුණුව සඳහාම අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් ඒ කාල සීමාව තුළ ඒ වස් ආරාධනා කළ පිරිස පවුල් කීයක්ද ඒ සියලු දෙනාට එකට එකතු වෙලා සාකච්ඡා කළ පන්සලේ හාමුදුරුවොත් එක්ක විශේෂයෙන් ඇත්තෙන්ම සූත්‍ර ධර්ම ඇසුරෙන් සාකච්ඡා, ධර්ම දේශනා ආදී විවිධ ඒ ආධ්‍යාත්මික දියුණුව සඳහා කටයුතු කරන්න හොඳම කාල සීමාවක් තමයි මේ වස් කාලය කියලා කියන්නේ.
හොඳමයි, අපි ඔබ වහන්සේට ගෞරවපූර්වකව ස්තුතිය පළ කර සිටිනවා අපේ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා. මේ ඇසළ පුන් පොහෝදා සමගින් එළඹුණු වස් කාල සීමාවේ නියම යථාර්ථය, බුද්ධකාලීන භාරතයේ සිට මේ දක්වා විහිදෙන විකාශනයේ ඉතිහාසය පිළිබඳවත්, ඒ වගේම අපේ සාමාන්‍ය බොදු ජනතාවට විහාරස්ථාන සමගින් සම්බන්ධ වෙලා සිදු කළ හැකි කාර්යාවලි පිළිබඳවත් විග්‍රහයක් කිරීමට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, පූජ්‍ය උඩහේනේ සීලරතන ස්වාමින් වහන්සේ මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඒ වගේම අපි ඔබට දැනුම් දීමක් කරනවා, දැන් කඨින පින්කම් ආසන්නවත්ම මේ කඨින චීවරය, කඨින පින්කම් පිළිබඳව තියෙන බුද්ධකාලීන භාරතයත් සමග එන චාරිත්‍ර විධික්‍රම සහ ආනිසංස පිළිබඳව අපි තවත් සාකච්ඡා මාලාවක් හරහා ඔබට තොරතුරු සමීප කරන්නට සූදානම් යනවක. බොහොම ස්තුතියි හාමුදුරනේ. එහෙමනම් අපි ඔබ වහන්සේට සමුදෙනවා. තෙරුවන් සරණයි.
එහෙමනම් අපි ආශිර්වාද කරන හැම දිනාටම. ඒත් සමගම මේ පණිවිඩය ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම විහාරස්ථාන දායක පිරිසට ඇසල පොයට තමයි බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනා පැවැත්වේ දම්සක් පැවැතුම් සූත්‍රය. ඉතින් අපි මේවර හැමෝටම ලබන්නේ දෙන ධර්මදානයක් හැටියට ධම්මචක්කපවත්තන සූත්‍රය අපි කාඩ් එකකට ගහලා තියෙනවා මුද්‍රණය කරලා. ඉතින් අපි විහාරස්ථානවලට මේ වෙනකොටත් ලබා දුන්න ධම්මචක්ක කාඩ්. ඉතින් ඒ අවශ්‍ය දායක පිරිස ඉන්නවා නම් මේ මස් වස්තු මාසය තුළ තමන්ගේ නිවසේදී හැමදාම මේ ධම්මචක්ක සූත්‍රයේ කාඩ් එක බලාගෙන කියන්න ගන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනා කුසලයක්, ධර්ම ඥානය දින වෙන දෙයක්. මොකද බුදුහාමුදුරන්ගේ පළවෙනි මුතුම් ධර්ම දේශනාව ධම්මචක්ක සූත්‍රය. අපි හැම විහාරස්ථානයක මේ ටික ලබා දෙන බලාපොරොත්තු වෙන විහාරස්ථානෙ ඉල්ලගෙන තමන්ගේ නිවසේදී හැමදාම සජ්ජායනා කරලා ආශිර්වාද ලබා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. තෙරුවන් සරණයි හැම දිනාටම.
sbs.com.au